සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ ධම්මා කිලේසා ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ දිට්ඨි විචිකිච්ඡා තීනං උද්ධච්ඡං අහිරිකං අනුත්තප්පන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර දුකෙන් අත මිදී අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමට පත්වීමට සත්වයාට ධර්මය දේශනා කරන්නට යෙදුණා. තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අසංඛේය ගණන් සත්වයෝ සංසාරය අතහැරලා නැත්තං සසර දුකෙන් එතරව නිර්වාණයට පත් වුණා. නිර්වාණයට පත්වීම වළක්වමින් සත්වයාව සසර බැඳ තබන්නේ අකුසල ධර්ම නිසා, අකුසල ධර්ම වලින්. එසේ සත්වයාව සසරට බැඳ තබන අකුසලයන්ට කියනවා සංයෝජන කියලා. සසරෙන් ගැලවෙන්න දෙන්නේ නැතුව නැවත නැවත උප්පත්තීන්ට යොමු කරවන යොදවන, හරියට කුරුල්ලෙක්ට නිදහසේ පියාසර කරන්න දෙන්නේ නැතුව බැඳලා තියෙන ලණුවක් වගේ, නූලක් වගේ සත්වයාට මේ භව කතරෙන් ඈතරවන්නට නොදී සසරටම බැඳ තබන ධර්ම තමයි සංයෝජන. ඒවා සියල්ලම අකුසල ධර්ම. එසේ අකුසලයන් විසින් සත්වයාව සසරට බැඳ තබනවා වගේම අකුසලයන් විසින් සත්වයාව කිලිටි කරනෝ, අපිරිසිදු කරනෝ, කෙලෙසනෝ. ඒ නිසාත් ඒ අකුසලයෝ කිලේස නමින් හඳුන්වනවා. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා ක්ලේශ කියලා, පාලියෙන් කියනවා කිලේස. මේ ක්ලේශ වර්ග 10ක් අපිට ධර්මයේ හමු වෙනවා. ලෝභය, ద్వේෂය, මෝහය, මානය, දෘෂ්ටිය, විචිකිච්ඡාව, තීනය, උද්ධච්චය, අහිරිකය, අනුත්ථප්පය කියලා. මේ කෙලෙස් ධර්ම సంతානයේ තියෙන තාක් සත්වයා කිලිටි, පාරිශුද්ධ නෑ, පිරිසුදු නෑ. ඒ ක්ලේශයන් సంతානයේ තුල අප්‍රහීනව පවතින තාක් කුසල කර්ම සිද්ධ කළත් සත්වයාගේ සර්ව සම්පූර්ණ පාරිශුද්ධත්වයක් නැහැ. ඒ වගේම සත්වයාගේ තියෙන తත්වය බාල කිරීමුත් මේ කෙලෙස් වලින් සිද්ධ වෙනවා. වටිනාකම අඩු කිරීමක් සිද්ධ වෙනවා. ඒ විදිහටම සත්වයාගේ නාම රූප సంతාන දෙක දවනවා, තවනවා මේ ක්ලේශ ධර්ම විසින්. සසරෙන් එතර වෙන්නට යන පුද්ගලයා සංයෝජන කපනවා වගේම මේ ක්ලේශ ධර්ම දුරු කරලා ක්ලේශ ධර්ම වලින් సంతානේ පාරිශුද්ධත්වයට පත් කරලා සර්ව පාරිශුද්ධ සත්වයක් බවට පත් වෙනවා, පූජා රහ සත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම සියලුම අකුසලයන් විසින් ඇති කරවන දාහයන්ගෙන් මිදෙනවා. එනිසා තථාගතයන් වහන්සේගේ දේශනාව සසරෙන් එතර වීමට කරන සිදු කරන ලද පෙන්වන ලද උපාය වගේම මේ ක්ලේශයන් අකුසලයන් දුරු කිරීම සඳහා කරන ලද දේශනාවයි. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද මේ ක්ලේශ ධර්මයන් අපේ సంతානේ දවන්නේ තවන්නේ, ඒවයි තියෙන භයානකකම සහ ඒවා දුරු කරන්නේ කෙසේද කියන එක. එමනම් අපි අද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවට ආරාධනාව සිද්ධ කරන්නේ ප්‍රියානි ධර්මවර්ධන මෙතනිය විසින්. තමන්ගේ මිය පරලොව ගිය HD ධර්මවර්ධන පියතුමාටත්, SC ධර්මවර්ධන මෑණියන්ටත්, රංජන් ධර්මවර්ධන වැඩිමහල් සහෝදරයාටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙනොත්, ඒ වගේම සියලු මිය ගිය ඥාතීන්ට පින් දෙමින් සුජීවත්ව වාසය කරන නෑදෑ හිගුරු හිතමිත්‍ර සියල්ලන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව වෙනොත්, දේශකයන්න් වහන්සේ ඇතුළු ආයතනයේ වැඩ සිටින ගිහි පැවිදි සියල්ලන්ටම නිදුක් නිරෝගී බවත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ දේශනාව සිදු කරවන්නේ. ඉතින් අපි මුලින්ම සිත පිහිටුවා ගමු. පරලෝව සැපත් HD ධර්මවර්ධන පියතුමාටත්, SC ධර්මවර්ධන මෑණියන්ටත්, රංජන් ධර්මවර්ධන වැඩිමහල් සහෝදරයාටත් මේ තමන්ගේ දියණිය සහෝදරිය විසින් සිදු කරන්නා වූ කුසලයේ සියලු දෙනා අනුමෝදන් වෙත්වා. යම් හේකින් දුකට කරදරයකට පත්වී සිටී නම් එයින් අත මිදෙත්වා. සැපයට පත්වී තිබේ නම් සැපෙන් අභිවර්ධනේ වී සුවසේ පාරමී සපුරා ඉක්මනින්ම නිවනින් සැනසෙත්වා සැනසෙත්වා කියලා උන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආරාධනාව සිදු කළ ප්‍රියාණි ධර්මවර්ධන මෙතනියටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් වර්ධනේ වී, ආයුරාරෝග්‍ය සම්පත් වර්ධනේ වී, ධර්ම මාර්ගයේ තව තවත් උතුම් ලෙස යෙදෙමින් නිවන් මාර්ගය සම්පූර්ණ කරන්නට උපකාර වෙන කුසලයක් වේවා කියන හිතත් අපි ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ටගාමිනී කුසලයක්ම වේවා වේවා කියන හිතෙන් ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පිංගතුනි, කෙලස් කියන එකෙහි නිර්වචනය තමයි කිලිස්සතිති. කිලේසා කිලේසෝ කිලිස්සති කියලා කියන්නේ කෙලිටි කරනවා කියන එකයි. సంతානේ අපිරිසුදු භාවයට පත් කරන දේවල් තමයි කෙලස් කියලා කියන්නේ. පාරිශුද්ධත්වය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සබුද්ධික ඥානවන්ත මිනිස්සෙක්ට සාදු කියලා කියවෙන, වර්ණනා කරන්නට හිතෙන, පුද්ගලයෙකුගේ ගුණ කියන්නට හිතෙන ස්වභාවයක් වේ නම් ඒ තමයි පාරිශුද්ධත්වය, පිරිසිදු බව. ඒ පාරිශුද්ධත්වයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අනවජ්‍ය භාවය. අනවජ්‍ය කියන්නේ වැරදි නැති බව කියන එකයි, වරදින් තොර බව කියන එකයි. ඒ අනවජ්‍ය භාවයේ තියෙනවා නම් යම් సంతානයක වැරදි රහිත බවක් තියෙනවා නම්, නැත්තම් වැරදි අඩු බවක් වෙන්නට පුළුවන්, වැරදි රහිත බවක් වෙන්නට පුළුවන්, වැරදි නොකරන බවක් වෙන්නට පුළුවන්, ඒ సంతානය අන් අය විසින් ප්‍රශංසාවට භාජනය කරනවා. ඒ පුද්ගලයාට ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා. මොනවද මේ වැරදි සහිත බව කියලා කියන්නේ? අන්‍ය සත්වයන්ගේ ජීවිත තොර කිරීම, අන්සතු වස්තුව පැහැර ගැනීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, සුරාපානය, පිසුනා වාච, පරුසා වාච ආදී වූ අකුසල ක්‍රියාවන් තමයි වජ්ජ කියලා කියන්නේ, වරදවල් කියලා කියන්නේ. ඒවා සිදුවෙන්නේ අකුසල ගති ස්වභාව නිසා, ලෝභ ද්වේෂ ආදී නිසා. ඒ ස්වභාවයන් යම් సంతානයක් තුළ නොමැතිනම්, ඒවා හටගන්නේ නැතිනම්, ඒවායේ හට ගැනීම වාරණය කොට තියෙනවා නම්, එමත් නැත්නම් ඒව සියල්ලෙන් දුරු කරලා තියෙනවා නම්, ඒක තමයි වරද රහිත సంతානෙ, අනවජ්‍ය సంతානෙ. එවන් වූ సంతානයක් පාරිශුද්ධයි. ඒ సంతානය තමයි ඥානවන්තයන් විසින් ප්‍රශංසාවට ලක්වන්නේ. ඥානවන්තයන් ගර්හාවට ලක් කරන సంతානය තමයි කිලිටි సంతානෙ. කිලිටි භාවයේ වෙන්නේ සාවජ්‍ය බව නිසා, වැරදි සහිත බව නිසා. වැරදි සහිත කියලා කියන්නේ අර කියපු අකුසල කර්මයන් සිදු කරන බව. ඒ වගේ මේ අකුසලයන්ට හේතු වෙන අකුසලයන්ගේ යුක්ත බව. කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාත ආදිය සිද්ධ කරනවා නම්, හොරකම් ආදිය සිද්ධ කරනවා නම්, අන් අයට කරදර කරනවා නම්, අයථා කාම සේවනෙහි යෙදෙනවා නම්, මේ ක්‍රියාවන් සිද්ධ කරන කෙනා ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට ලක්වන්නේ නැහැ. ගර්හාවට තමයි භාජනය වන්නේ. එනිසා ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට ලක්වීම නොවීම පුද්ගලයෙකුගේ පාරිශුද්ධත්ව භාවයේ සහ කිලිටි භාවයේ සංකේතයක්. සමහර කෙනෙක් හැංගිලා වැරදි වැඩ කරනවා වෙන්නට පුළුවන්. මෙතනින් අදහස් කරන්නේ යමෙකු විසින් සිදු කරන ඒ ක්‍රියාවන් ඥානවන්තේ දකිනවා නම්, දැක්කොත්, දැනගත්තොත් මොන වගේ හැඟීමක්ද ඒ ඥානවන්තයාට ඇතිවන්නේ? ප්‍රශංසා කරන්න හිතනවාද, ගර්හා කරන්න හිතනවාද, නිඳා, ඒ කියන්නේ අප, ඒ කියන්නේ ඒක ගැන දොස් කියන්න හිතනවාද? මෙය පුද්ගලයෙකුගේ තියෙන පාරිශුද්ධත්වයේ සහ කිලිටි භාවයේ සංකේතයක්. පාරිශුද්ධත්වයේ කිලිටි භාවයේ සංකේතයක්. ඒ නිසා ඒ ඥානවන්තයන්ගේ මිම්ම, ඒක තමයි සාමාන්‍යයෙන් අපිට සමාජයේහි පස්පව් දසාකුසල් කරන මිනිස්සුන්ව ප්‍රියවන්නේ නැත්තේ. ඔවුන් බහුතරයක් දෙන අගේ කරන්නේ. සමහර කෙනෙක් අගේ කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඥානයක් තියෙන, පරිණත වෙච්ච, යමක්කමක් තේරෙන, අවබෝධයක් තියෙන අය කවදාවත් එවන් පුද්ගලයන්ව ප්‍රශංසා, එම් පුද්ගලයන්ට ප්‍රශංසා කරන්නේ නැහැ. ඔවුන්ව වර්ණනා කරන්නේ නැහැ. ඒ වගේ පාප කර්ම සිද්ධ කරන කෙනාට ගර්හාව තමයි ලැබෙන්නේ. සැබවින්ම ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වීම සහ නොවීම පුද්ගලයෙකුගේ තත්ත්වය තීරණය කරන සුදුසු මිම්මක්ද? ඥානවන්තයෙක් කියලා කියන්නේ කරුණු කාරණා තේරුම් අරගෙන අන් අයට කරදරයක් නොවන පරිද්දෙන්, අන් අයට යහපත සිද්ධ වෙන පරිද්දෙන් ජීවත් වෙන අයනේ. මේක මිම්මක් ලෙස ගන්නට වෙනවා. දැන් උදාහරණයකට ගැඹුරට ගියොත් මේකේ පදනම හොයන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගින්නකට අපි අත දාන්නේ නැහැ. මොකද ගින්න පිච්චෙන නිසා. ළමයෙක්ට ඒක තේරෙන්නේ නැහැ. එයා අත දානවා, පිච්චෙනවා. අපි කියන්නේ ළමයාගේ නොදැනුවත්කම කියලා. ගින්නට අර්ථ නොදා අත දානවා කියන එක අඥානකමක්, මෝඩක. ඇයි ඒ? ඒකෙන් හානියක් සිද්ධ වෙනවා. ඇයි හානියක් සිද්ධ වීම, සිද්ධ වෙන දෙයක් කිරීම මෝඩකමක් කියලා කිව්වේ? කෙනෙක්ට තරකයක් ගේන්නට පුළුවන්. ඇයි එහෙම ඒක ලේබල් කරේ? ඔහොම හොයාගෙන ගියොත් පදනම අපිට පෙන්නන්න බැරි වෙයි. නමුත් අපිට ප්‍රායෝගිකව කියන්නට වෙනවා, තමන්ට හානියක් වෙනවා නම්, ඒ වගේම අනුන්ට, සමාජයට හානියක් වෙනවා නම් මේ ක්‍රියා වැරදි. මේවා කරන්නේ අඥානකම නිසා, කරුණුකාරණා නොතේරෙන කම නිසා, පරිණත නැති නිසා කියලා අපිට කියන්නට වෙනවා. ඒක හොඳ මිම්මක්. ඒතර සමාජයේහි තමන්ටත් අනුන්ටත් හානි නොවන පරිද්දෙන් හොඳ වැදගත් ජීවිත ගත කරන, කරුණුකාරණා තේරෙන, හරි වැරද්ද තේරෙන, ඇත්ත සත්‍ය අසත්‍ය තේරෙන පුද්ගලයා ඥානවන්තයා. එවන් වූ පුද්ගලෙක් යමෙකුට ගර්හා කරයි නම්, යමෙකුට ප්‍රශංසා කරයි නම්, ඒක හොඳ මිම්මක් පුද්ගලයෙකුගේ තත්ත්වයේ මනින්නට පිණිස. එනිසා ඥානවන්තයන්ගේ ගර්හාවට ප්‍රාප්ත වෙනවා නම්, ඒ ප්‍රාප්ත වන්නේ ගර්හාවට සුදුසු බවක් එතන තියෙන නිසා. ඥානවන්තයන්ගේ ප්‍රශංසාවට භාජනය වන්නේ ප්‍රශංසාවට ලක්වීමට සුදුසු බවක් එතන තියෙන නිසා. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා ඥානවන්තයෙකුගේ ගර්හාවට ප්‍රශංසාවට භාජනය වීම පුද්ගලයෙකුගේ සැබෑ තත්ත්වය නිරූපණය කරන්න. මොන වගේ කරුණු වලදීද ගර්හාවට භාජනය වන්නේ? සැබවින්ම సంతානය කෙලිටිනම් අපිරිසුදුනම්. ප්‍රශංසාවට භාජනය වන්නේ පිරිසුදු නම්, කිලිටි නැතිනම්, කසට නැතිනම්. කවරකින්ද సంతානයක් කෙලෙසෙන්නේ? අපි ඉස්සලා කිව්වා ඒක ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ කිරීමෙන් సంతානෙ කෙලසෙනවා, වැරදි සහිත වෙනවා, පිළිකුල් කටයුතු වෙනවා, දුරස් කළ යුතු පුද්ගලයෙක් වෙනවා. ඒකට හේතු අකුසල ධර්ම. ඒ වගේම ප්‍රාණඝාත ආදී සිදුවා හෝ නොවුනා මේ කෙලසෙන භාවයේ සැබවින්ම පවතින්නේ ධර්ම 10ක් තුල. ඒ තමයි කෙලස් කියලා කිව්වේ. ලෝභ, ద్వේස, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරිකානුත්තප්ප. මේ කෙලස් ධර්ම, මේ කියන ධර්ම 10 අපේ సంతානේ පහළ වෙනකොට අපේ సంతානේ කිලිටි උනායයි සලකන්නට ඕන. ඒ වගේ මේකේ තවත් සංකේතයක් තියෙනවා. ඒ කෙලස් ධර්ම අපේ సంతානේ තුල ඇති වුණාම අපි තුල අපහසුාවක් ඇති වෙනවා. පහසෝ නැති වෙනවා. පස්සද්ධිය, සැනසීම, සංසිඳුණු බව නැති වෙනවා. දැවෙනවා, තැවෙනවා. ඒකත් මේ කිරිටි භවයේ සංකේතයක්. පාරිශුද්ධ මනුස්සයා, පුද්ගලයා වරද වලින් වැළකුණා වගේම ඒ වරද වලින් වැළකීම නිසා ඔහුගේ సంతානය සංසිඳෙනවා. සංසිඳීමේ ප්‍රතිඵල මොනවාද? එකම වැඩක බොහෝ වේලා සැනසීමේ ඉන්නට පුළුවන්. අසහනේ නැහැ. සංසිඳිච්ච කෙනා ඉරියව්වක හිටියත් යම් කිසි වැඩක් කරත් ඒකට සම්පූර්ණයෙන් යොමු වෙලා වික්ෂිප්ත නොවි ඒ දේ කරන්නට පුළුවන් බව තියෙනවා. ඒ වගේම ඒ සංසිඳීම නිසා නිරාමිස ප්‍රීතියක් උවත් විඳිනවා. සැහැල්ලු භාවයක් විඳිනවා. මේ සියල්ල නැති වෙනවා సంతානේ දැවෙනකොට තැවෙනකොට. ඒ කිලිටි කරන ධර්ම సంతානේ තුල ඇති වෙනකොට సంతානේ දැවෙනවා තැවෙනවා අර සංසිඳීම නැති වෙලා යනවා. මේකත් හොඳ ධනාත්මක ලක්ෂණයක් නෙවෙයි. හොඳ ලක්ෂණයක් නෙවෙයි. අර කියපු කෙලෙස් ධර්ම විසින් සත්වයාගේ సంతානය දවනවා, තවනවා, කිලිටි කරනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ වටිනාකම අඩු වෙනවා. මේ තමයි කෙලෙස් වල ස්වභාවය. ඉස්සලම් බලමු දවන තවන ස්වභාවය. දවනවා කියලා කියන්නේ, තවනවා කියලා කියන්නේ ගින්දරකින් අපි යමකට ලං කරාම ඒකේ තාපය නිසා, උෂ්ණය නිසා යම් උෂ්ණ ගතියක්, රත් වෙච්ච ගතියක්. ඒක ඊට පස්සේ ඒක අල්ලන්නට බෑ අපිට. වතුරකට ආවොත් ගින්න ඒක නටන්න පටන් ගන්නවා. හුමාලයේ බවට පත් වෙනවා. කැළඹීමක් සිද්ධ වෙනවා. අපේ సంతානය තුළ තරතියපු කෙලෙස් හටගන්නකොට సంతානය පිච්චෙන්න පටන් ගන්නවා. සංසිඳීම නැති වෙනවා. උදාහරණයකට අපේ ශරීරයේ ලুকু දාහයක් ඇති වුණා. ලুকু රස්නයක්, ගින්නක් වගේ ඇති වුණා. අපිට කිරියවක ඉන්න බෑ. අපිට සංසිඳිලා ඉන්නට බෑ. අපි දඟලන්න පැඩෙනවා, ඉරියව් වෙනස් කරනවා, එහෙට මෙහෙට යනවා, දුවන්න පෙළඹෙනවා. ඒ වගේ මේ කෙලෙස් ධර්ම సంతානය තුළ ඇති වුණාම අපේ චිත්ත సంతානය දඟලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංසිඳෙන්නේ. ඒකට කියන උද්දච්චය කියලා. රූපකයට සංසිඳීම නැති වෙනවා. දහඩිය දානවා, රෝගී වෙනවා. සමහරට හදවත ගැහෙන්න පටන් ගන්නවා, හුස්ම වේගයෙන් එන්නට පටන් ගන්නවා. තිබුණානම් යම් සංසිඳුණු බවක්, සමාහිත බවක්, සිසිල් බවක් මේ සියල්ල නැති වෙනවා මේ කෙලෙස් හට ගන්නකොට. ඒක විශේෂයෙන් අත්දකින්නවා කෙලෙස් වලින් තොරව බොහෝ කල් වාසය කරලා හිත සමාධිමත් වෙච්ච මිනිස්සෙක්ට මේ ක්ලේශය හට ගන්නකොටම ශරීරය තුල ඇතිවෙන මේ මහා වෙනස තේරෙන්න පටන් ගන්නවා. ඒ තමයි දවන තවන ස්වභාවය. ක්ලේශයන් විසින් ධර්ම දෙකක් දවනවා පින්වතුනි. චිත්ත సంతානය, රූප సంతානය. චිත්ත సంతානය දවනවා කියලා කියන්නේ සිතේ සැනසීම නැති වෙනවා. එක අරමුණක බොහෝ වෙලා ඉන්නට බැරි වෙනවා. හරියට රබර් බෝලයක් බිම දැම්මම උඩ පනිනවා වගේ, මැටි ගොඩක් දැම්මොත් නම් බදල අල්ලනවානේ, රබර් බෝලේ උඩ පනිනවා වගේ චිත්ත సంతාන එක අරමුණක ඉන්න බැරුව දඟලනවා. කැළමිච්ච භාවයක් ඇති වෙනවා. නාන අරමුණු වල වික්ෂිප්ත භාවයට පත් වෙනවා. සමාහිත භාවයෙන් නැති වෙනවා. ඒ වගේම පීඩාකාරී බව, වෙහෙස කරගතිය ඇති වෙනවා. සියල්ලම ක්ලේශයන් විසින් ඇති කරවන දෙයක්. රූපකය සංසිඳෙන්නේ නැහැ. කෙලෙස් ඇති වෙනකොට දාහේ ඇති වෙනවා, අපහසුතාවය ඇති වෙනවා. අපි කියන uncomfortableness, ඒ කියන්නේ අපහසුයි. ඒකත් එක ඉරියව්වක ඉන්න බැරි වෙනවා. මේ වගේ වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ වෙලාවම ඒ ක්ලේශය ඇසුරු කරන යම් වස්තු රූපයක් ඒකත් දවනවා. ඒ වස්තු රූපය ඇසුරු කරන වස්තු රූපේ තියෙන සතර මහා ධාතු, මේ කරජකය, මොකද චිත්තජ රූප ඇති කරවල අප්‍රසන්න චිත්තජ රූප, අපහස චිත්තජ රූප පුළු කරජකයට මේක බලපාන. මේ තමයි දවන තවන ස්වභාවය. කෙලෙස් වලින් දවන තවන ස්වභාවය ඉවස ගන්නට අමාරුයි. විශේෂයෙන් ලෝභයෙන්. ලෝභයේ දවන තවන ස්වභාවය නිසා තමයි යම් කිසි දෙයකට අපි කැමති වුණොත් ඒක පස්සෙම යන්න පෙළඹෙන්නේ. ඒ ක්ලේශේ නැති වෙන දැවීම, තැවීම. යම් කිසි දෙයක් අවශ්‍ය වුණොත්, වස්තුවක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, අරමුණක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, කවර හෝ දෙයකට අපි ඇලුනොත්, බැඳුනොත්, ඒකෙන් තොරව ඉන්න බැරි වෙනකොට අපහසුතාවයක්, ඒ ක්ලේශයන්ගේ දැවීම තැවීම. ක්ලේශයන්ගේ දැවීම තැවීම. ඒ ක්ලේශේ සංසිඳවන්න තමයි අපි සිද්ධ ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. එතකොට ඒ ක්ලේශයන් සංසිඳවන්න හැබැයි ඒකේ ස්වභාවය තමයි ගින්නට කොච්චර දර දැම්මත් පුච්චල ඉවර කරා වගේ, නැවත දර අවශ්‍ය වගේ, ක්ලේශයක් සන්තෘප්ත කරන්න යමක් දුන්නොත් ඒක සන්තෘප්ත වෙන්නේ නැහැ. ඒක අවසන් නැ නැවත 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 විශේෂයෙන් ලෝභය තියෙනවා ගතිය. දේශෙත් සමහර අවස්ථාවල තියෙනවා. ඒ ලෝභයෙන් කරන දැවීම ඉවස ගන්න බැරි නිසා තමයි අදාළ දේවල් සිද්ධ කරන්න අපි පෙළඹෙන්නේ. අපි යොමුවන්නේ. අපිට ඒක නොකර ඉන්න බැරිවන්නේ. නොකර ඉන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ක්ලේශයන් විතින් ඇතිකරවන පීඩාව නිසා අපි ඒ දෙයට පෙළඹෙනවා. නොකර ඉන්න බැරි වෙනවා. රාගික ක්‍රියා සිද්ධ කරන්නට, කවුරු හරි බැන්නොත් කියලා බනින්න, මේ හැම දෙයකම හේතුව ක්ලේශයන් විසින් ඇතිකරවනේ පීඩාව දරාගෙන ඉන්න බැරිකම. සමහරට වරදක් කරාම අපි කතා කරලා කියන්නට ඕනේ, විස්තර කරන්නට ඕනේ. නමුත් ඒක ඥාණයෙන් කිරීමයි ක්ලේශයෙන් කිරීමයි දෙකක්. ක්ලේශයෙන් කරන්නට ඒක නොකර ඉන්න බෑ. නොකර ඉන්න බැරිත් පටනමට ඒක දවන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා භික්ෂුන් වහන්සේලා වරදක් කරනවා, උන්වහන්සේ දකිනවා සර්වඥත්වය නිසා. නමුත් දැක්ක කියලා උන්වහන්සේ කාලේනකන් ඉවසන් ඉන්නවා. සමහරවල් අපිට අමාරුයි. අපි දැක්ක ගමන් අපිට ඒක කියන්නට හිතෙනවා, ආවේගය ඇති වෙනවා, බනින්න හිතෙනවා කතා. මේ තමයි ක්ලේශයන් ඇති කරන පීඩාව. බුදුරජාණන් වහන්සේට සුදුසු කාලෙනකන් ඉන්නට පුළුවන්. ඇයි ඒ? ඒක වරද ලෙස දකින්න එකයි, ඒක නිසා ක්ලේශ දාහේ ඇති වෙලා ඒක අනුව ක්‍රියා කිරීමයි දෙකක් වින්නත. වරද ලෙස දකින්න ඥානය ඕනේ. ඥානෙන් දැක්කට සමහර අයට ඒ නිසා ද්වේෂයස්මතු වෙලා ඒක මත, ඒ පීඩාව මත ඒක කරන්නට පෙළඹෙනවා. ඒක නොකර ඉන්න බැර, බනින්න නැතු ඉන්න බැරි වෙනවා. මේ තමයි ක්ලේශයෙන් ඇති කරන පීඩාව. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට වෙනවා කවුරු හරි බැන්නොත් අපිට නොබැන ඉන්න බැරිකම. කවුරු හරි මොන හරි අපිට මෙසේජ් එකක් බැලලවොත් ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරිකම ඇති වෙන්නේ ක්ලේශයන් විසින් ඇති කරන්නා වූ ඒ දාහය නිසා, ඒ ඇති කරන අපහසුතාවය නිසා, ලෝභය නිසා ඇති කරන නිසා. ඒ අරමුණ දකින්න නැතුව, ඒකට යන්න නැතුව ඉන්න බැරි වෙනවා අපිට. මේ කෙලෙස් වලින් ඇති කරන්නා වූ පීඩාව පින්නතුනි. පීඩාවම ඒ දවන තවන ස්වභාවයයි. මෝහය ආදීන් ඇති වෙන දවන සමන ස්වභාවය සමහර නොතේරෙන්නට පුළුවන්. ඒ මෝහයෙන් යුක්ත වීමම දැවීමක් වෙනතුනි. ඒක මහා අන්ධකාරයක්. ඒක තේරෙන්නේ ඥානවන්තයාට. කවුරු හරි කෙනෙක් සම්පූර්ණයෙන් මෝහයෙන් අන්ධ වෙලා කටයුතු කරනවා කියලා හිතන. එන සම්පූර්ණ හිතන ක්‍රම වෙනස්. හිතන්නේ සත්‍යයට විරුද්ධව. මොනවා හරි දෙයක් කිව්වම ඒක ගන්නෙ වෙන ක්‍රමයකට. අපරිණත ක්‍රමෙදි අපිට හිතෙනවා, අහෝ මේ කෙනා මොනතරම් පීඩාවකද, මොනතරම් දුකකද, මේ වගේ මට්ටමකට අපිට යන්න හිතෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් හොඳ කරුණක් කියනකොට හැමතිස්සෙම ඒ අපි ගැන වැරදි ඇටහිමක් තියෙනවා, වැරදි අවබෝධයක් තියෙනවා. හැමදේම ගන්නෙ වැරදි ක්‍රමයට. පැහැදිලිවම කරුණු කාරණා තියෙනකොට අනිත් පැත්තට හිතනවා. කොච්චර කිව්වත් පැහැදිලි කරගන්න අමාරුයි. ඒ වගේ අඥානකමක්, නොදියුණුකමක්, මෝඩකමක් තියෙනකොට ඥානවන්තයාට තේරෙනවා, අනේ මේ කෙනා හරිම අන්ධකාරයක ඉන්නේ, හරිම වැහුණු තැනක යට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. එතන අපිට දුකක් ඇති වෙනවා. අහෝ මේ සත්‍ය කොනතරම් පීඩාවද? ඔය තමයි මෝහෙන් ඇති කරන පීඩාව. ඒක සමහර විට ඒ සත්‍යට නොතේරෙන්නට පුළුවන්. ලෝභයෙන් ඇති කරන පීඩාව අපිට දැනෙනවා මේ ආසාව නිසා වෙන්නේ. මෝහ ද්වේෂයත් එහෙමයි. තමන්ට ද්වේෂය ඇති වුණා කියලා මෝහයෙන් ඇති කරන පීඩාව සමහර තමන්ට නොතේරෙනවා වෙන්නට පුළුවන්. ඒ තරම් භයානකයි ඒක. ඒක පිටින් ඉන්න කෙනාට තේරෙනවා. මොකද ඒ තරම් අන්ධකාරයක්, අපරිණිතකමක්, කරුණු කාරණා නොතේරෙන කමක්. දැන් හිතන්න සමහරවිට වරද වරද ලෙස දකින්නේ. ඒ නිසා ඒ වරදට සත්‍ය නොදැක ඒ ක්‍රියාවල නිරත වෙන්න පටන් ගන්නවා. ඒක දකින්නේ මේ අන්ධකාරය. අපිට හිතෙන්නේ අහෝ මමත් ඒ වගේ වුණා නම් හරි කියලා. එහෙම හිතෙන්නේ නැහැ නේද? අනේ මේ කෙනා මෙතන මුදුව ගන්නට. මේ තමයි මෝහය විසින් ඇති කරවන්නා වූ පීඩාකාරී බව. ඒක ඇත්තට පීඩාවක් වින්නත. දෘෂ්ටියත් එහෙමයි. දෘෂ්ටිය සම්පූර්ණ වැරදි අදහසක් අරගෙන දල්හක් ග්‍රහණය කරගෙන මරණයෙන් මතු උප්පත්තියක් නැහැ, සතුන් මරලා දිව්‍ය ලෝක යන්නට පුළුවන්, මේ ආදී ලෙසට පිම්පව් කියලා දෙයක් නැහැ, මේ ආදී ලෙස වැරදි විපරීත ග්‍රාහයක දැඩිව ඉන්නකොට මේ කෙනා දකින සම්මා දිට්ඨික පුද්ගලයාට හිතෙනවා අහෝ මේ සත්වයා මොනතරම් මුලාවකද ඉන්නේ. ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා මොකද වෙන්නේ? තව ප්‍රතිඵලයක් එනවා. ඒකට විරුද්ධව කතා කරනකොට ඒකත් එක ගැටෙනවා, හැපෙනවා, දල්හක් ග්‍රහණය සිද්ධ වෙනවා. සමහර බෞද්ධයන් තුලත් ඔයක යම් ප්‍රමාණයක දෘෂ්ටියක් ලෙස නොඋනත් තමන් ධර්මයේ දන්නවා. ඒ ධර්මය වෙනස් වෙනකොට, වෙනස් විදිහට අර්ථකථනය කරනකොට සමහර ගැටීම් ඇති වෙනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ඒක හොඳ දෙයක් නෙවෙයි. ගැටෙන්න අවශ්‍ය නැහැ. කරුණාකාරණා පෙන්වා දෙන එක වෙනම දෙයක්. ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒකට ගැටීම කිපීම අවශ්‍ය දෙයක් නෙවෙයි. තව එකක් මතක තියාගන්න. මේ ක්ලේශයන්ගේ නැති කරන පීඩාව විස්තර කරනකොට ඒ ක්ලේශය අනුසාරයෙන් විතරක් නෙවෙයි විස්තර කරන්නට ඕන. ඒ ක්ලේශය තවත් ක්ලේශයන්ට හේතු වෙනවා. ඒ ඇති කරන පීඩාවත් ක්ලේශයෙන් ඇති කරන පීඩාව. දැන් උදාහරණයකට ලෝභයෙන් යම් කිසි දෙයකට ගොඩාක් ඇලුනොත් ඒ දේ නැති වුණාම අපිට ලොකු ශෝකයක් ඇති වෙනවා. ලෝභේ තියෙනකොට ඒක අවශ්‍යතාවේ ලෝභ මූල සිත එක්ක සෝමනස්සයි එක්ක උපේක්ඛාසගතයි. ඒ වෙලාවේ තියෙනවා දැවෙන ගතියක්, ඒක අවශ්‍යයි. නමුත් ඒකේ ප්‍රතිඵලයක් ලෙස ද්වේෂය නැමති ක්ලේශය එනවා. ඒ නිසා ඒ ලෝභයෙන් දවන ස්වභාවය කතා කරනකොට ලෝභයේ ඇති කරන කැමති වෙන ගතිය, ඒ වෙලාවේ තියෙන පීඩාව වගේ මතක තියාගන්න. ඒක නොමැති වීම නිසා ඇති වෙන ශෝකය දුක, මේකත් මේ ලෝභයෙන් ඇති කරන පීඩාව. යමක් හේතු කරගෙන ඵලයක් එනවා නම් ඒ ඵලයේම ප්‍රතිඵලයක්. ඒ නිසා ලෝභයට යම ලෝභයෙන් යමකට ඇලුනොත් ඒ ඇලීම නිසා, ඒ දේ නොලැබීම නිසා ශෝකයක් භයක් උපදිනවා නම් ඒක ලෝභයෙන්ම කරන දැවීමක් කියලා මතක තියාගන්න. ඒ වෙලාවේ තියෙන ද්වේෂය, ඒ වෙලාවේ තියෙන දෝමනස්ස හිත, නමුත් ඒක ලෝභයෙන් ඇති කරවපු දැවීමක්. එනිසා ක්ලේශයක ඇති කරන දැවීම ගැන කතා කරනකොට ඒ ක්ලේශය විතරක් නෙමෙයි, ඒකෙන් ප්‍රතිඵල ලෙස එන දේවලුත් කතා කරන්න ඕනේ. එහෙනම් දෘෂ්ටියෙන් ඇති කරන දැවීම එකක් තමයි. ඒ දෘෂ්ටිය දල්හ ග්‍රහණය කරන නිසා ඒ දෘෂ්ටියට විරුද්ධව කතා කරනකොට ඒ රෝදින සමහර ගැටීමට ඇති වෙනවා. ඒ දෘෂ්ටිය ආරක්ෂා කරගන්නට සමහල්ලාවට ලොකු බයක් ඇති වෙනවා හිතේ. ලෝභයත් එහෙමයි, යමකට ඇලුනොත් එහෙම ඒක නැති වෙයි කියන බය ඇති වෙනවා. මේ සියල්ල ලෝභයෙන් දෘෂ්ටියෙන් ඇති කරවන්නව පීඩා. මේ සියල්ලම පීඩා. අවසානයේ වැදගත් වෙන්නේ ඒ ක්ලේශයෙන්මද පීඩා වෙන්නේ, ඒකේ ප්‍රතිඵලයක් ලෙසද පීඩා වෙන්නේ? අදාළ නැහැ. කෙලස් පීඩාකාරී. කෙලස් පීඩාකාරී. මානය. මානයේ තියෙන පීඩාව. මානය අපි ආස්වාද කරනවා. මම උසස් ආදී ලෙසට සමහර සමාන කරනවා, පහත් කළා සමහර සලකනවා. හැබැයි ඒකෙත් සතුටු වෙනවා. මම වැදගත් කෙනෙක්, අහක නොදැමිය යුතු කෙනෙක්, අස්මිමානය ඇති වෙනවා. මේ විදිහට ඒ මානය ඇති වෙනකොට ඒක තමන් උස්සලා තියාගන්නවා. මේ වගේ ඒ මානයෙන් මැනීම ඒ භාවය ඇති කරගන්නවා. ඒතර පීඩාවක් තියෙනවා, අසහනයක්. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඒ අධික මානය තියෙනකොට කූ පීඩාවක ඉන්න වෙන්නේ. මොකද ඒ මානය මේන්ටේන් කරන්නට ඕන, තත්ත්වය පවත්වන්නට ඕන. තමන්ට අපහාසයක් එම කරපු ගම ඒකට ක්ෂණිකව ගැටෙනවා. නිතරම භය තියෙනවා තමන්ගේ තත්වයට කැලැස්සමක් වෙයිද කියලා, කිලිටක් වෙයිද කියලා. මේ විදිහට මේ මානය කියන ක්ලේශයේ වටා තවත් ගොඩාක් කෙලස් කරකෙන්නට පටන් ගන්නවා. මානාධික පුද්ගලයා අපිට හිතුණාට එයා නිකන් අනිත් අය ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා, ඒ මානයට පහර වදිනකොටම එයාගේ යථා ස්වභාවය ප්‍රകൃතිය වෙනස් වෙනවා. එයාට ලිමිට්ස් තියෙනවා. අධික මානාධික පුද්ගලයා මතක තියාගන්න, මානාධික පුද්ගලයාට සමහර විහිළු ඉවසන්නට බෑ, සමහර ක්‍රියාකාරකම් ඉවස ගන්නට බෑ. මේ මානෙන් ඇති කරන පීඩාව, මානේ තියන් ඉන්නකොට මේ සියලු ප්‍රශ්න එක්ක තමයි ඉන්නට වෙන්නේ. මේ මානෙන් කෙලස ඇති කරන දැවීම තවීම, විචිකිච්ඡාව, සැකය, බුද්ධ ආදී අටතන ගැන ලෝක විෂය පිළිබඳව, කර්ම විෂය පිළිබඳව තියෙන සැකය, මේක ඇතුළත මේ අවිනිශ්චිත භාවය හරිම පීඩාකාරී. විශේෂයෙන්ම ආධ්‍යාත්මයේ දෙසට යොමු වෙච්ච අයට මේ අවිනිශ්චිත භාවය ඇති වුණොත් මොකද්ද කළ යුත්තේ, මොකද්ද නොකළ යුත්තේ, මේ දේ හරිද වැරදිද? අවිනිශ්චිත භාවය ඇති වෙලා ප්‍රතිපදාවේ සතුට නැති වෙලා සමහර ප්‍රතිපදා සම්පූර්ණයෙන් බැහැර වෙලා පංචකාමයේ දෙසට යොමු වෙන පටන් ගන්නවා. පංචකාමයට යොමු වෙනා ඊට පස්සේ හැබැයි නිෂ්ඨාවක් හිතා ගන්න බෑ. මොකද මිනිස්සෙට මේ පංචකාමයේම යෙදී මුළු කාලෙම ගත කරනවා කියන එක කරන්න බෑ. මිනිහෙක්ට තියෙන්නට ඕනේ මොකද්ද ලෝකයේ ස්වභාවය, මොකද්ද ලෝක සත්‍ය, මේක පිළිබඳ යම් අදහසක් තියෙන්නට ඕනේ, නිෂ්ඨාවක් තියෙන්න ඕනේ. නිෂ්ඨාව නැතිවීම හරි අපහසුයි හිතට. ඒක ගැන නොතේරෙන නිසා මම මේක පැත්තකින් තියදෙන සමහරු කවදා හරි මේක ලැබෙයි කියලා. නමුත් ඔවුන්ගේ හිත දන්නවා යම් අඩුවක් ජීවිතයේ තියෙන, මම මේ ලෝකය ගැන දන්නේ කොහොමද, තේරුම් ගන්න තියෙන්නේ කොහොමද? දෘෂ්ටිගතිකයාට ඒක නැහැ. දෘෂ්ටිගතියා මොකක් හරි අදහසක ඉන්නවා දැඩිව. ඒ පීඩාව නැහැ ඔහු තුල. සම්මා දිට්ඨිය ඉන්න කෙනාටත් නැහැ. මොකක් හරි දර්ශනයක ඉන්න කෙනාට නැහැ. අවිනිශ්චිත භාවයේ ඇවිල්ලා සමහර අවිනිශ්චිත භාවයේ ඒක මම දන්නේ නැහැ කියලා තියන එක පැත්තකට වැඩි හිතන්නේ. නමුත් ඒක ගැන හිතන අවස්ථාවේදී ඔවුන්ට හරි අපහසුයි ඒක. මොකද ස්ථිර භාවයක් නැහැ. අදිමෝක්ෂේ නැහැ. මනාකොට පිහිටා ඉන්නේ නැහැ. විශේෂයෙන් මේ සැකේ වර්ධනය වෙලා තියෙනකොට ඒ අවිනිශ්චිත භාවය නිසා ලොකු පීඩාවක් වෙනවා. ඒ වගේම මතක තියෙන ඔගේ සාමාන්‍ය උදාහරණයක් ගන්න. තමන්ගේ මිත්‍රයෙක් ගැන සැකයක් ඇති වුණොත්, කවුරු හරි කෙනෙක් ගැන සැකයක් ඇති වුණොත් හරි පීඩාකාරී. ඒ පුද්ගලයාක ගනුදෙනු කරන ක්‍රමය හරි අමාරුයි. මුහුණ දෙන්න හරි අමාරුයි. hina වෙලා කතා කරන්න, සුහදව කතා කරන්න හරි අමාරුයි. හිත දෙපැත්තකට වැනෙන්න පටන් ගන්නවා. දෙගිඩියාවකටපත් වෙනවා. අපිට ඕනේ මොකක් හෝ කමක් නැහැ ඇත්ත දැනගෙන මේ අවසන් කරා. මේ තමයි විචිකිච්ඡාව ඇති කරන පීඩාව. තීනය කියන්නේ කම්මැලිකම. තීන මිද්ද දෙක ගත්තා. මේ තීනය කියන පදේ මිද්දට තුලත් කරගන්න. තීන මිද්ද. තීනය තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ. මේ තීනය මිද්දය කියන දෙකේ ස්වභාවය හිත අකුලනවා. තීනේ හිත අකුලනවා, මිද්දේ චෛසික අකුලනවා. මේ ඇත්තරම මේ දෙකම පොදුවේ ගත්තම චිත්ත චෛසික අකුලවන සිතේ තියෙන දුර්වලත්වය මේ තියෙන. සංකිට්ඨ භාවය, හකුලුවන භාවය. මේක හැකිලෙනකොට සමහරවල්ලාට වෙන්නේ නිදිමත කියන එක හරි හොඳ දෙයක්, නිදා ගන්න පුළුවන්. නෑ නිදිමත ඇති වෙනකොට ඇතින පීඩාකාරී බව, වෙහෙසකර බව. නිදිමත යනුම වෙහෙසකරත්ව නිසා ඇති වෙන දෙයක්. සහ උදාහරණයකට ගුණාත්ම කම්මැලි කමේ නිතර නිදා ගන්න, නැකිටින් නැතුව ඒකෙම ඉන්න කෙනෙක් දිහා දකිනකොට අපිට ඇති වෙන්නේ කොහොමද? මත් මේ වගේ හිටියනම් හොඳයි. සමහරලාට මේ විතර මහන්සි වෙච්ච වෙලාවට. නමුත් කවදාවත් අපි ප්‍රශංසා කරන්න නිතරම නිදා ගන්න, නිතරම කම්මැලි කමේ ඉන්න, මොනවත් කරන්න නැතුව නිතරම ඇද්දට වැටලා ඉන්න කෙනෙක් දකිනකොට අපිට හිතෙන්නේ මමත් මෙහෙම වෙම්මා. නෑ නෑ, අහෝ මේ පුද්ගලයා කොහොමද මේ නිදිමත ගතියෙන් කම්මැලි කමෙන් ගොඩගන්නේ? ඒක ඊතරම් පීඩාකාරී අවස්ථාවක්. ඒ පීඩාකාරී අවස්ථාව හොඳට තියෙන තද නිදිමතක් ඇති වුණොත් එහෙම තමන් වැඩක් කර කර ඉන්නකොට තද නිදිමතක් ඇති වුණොත් ඒකේ ඇති වෙන පීඩාව හොඳට තේරුම් ගන්න. එතන ද්වේෂයත් ගොඩක් වෙලාට වැඩ කරනවා. ඊට පස්සේ උද්දච්චය. උද්දච්චය කියන්නේ කැළඹුළු ස්වභාවය, කවදාවත් සහනයක් නෙවෙයි. අරමුණෙන් අරමුණට පරිණන භාවයේ, කර්මුණක ඉන්න බැරි භාවයේ, මේකත් හිතට අසහනය ගෙන දෙන්න. අහිරික අනුත්තප්ප කියලා කියන්නේ පාපයට ලැජ්ජාව, භය නැතිකම. පාපයට ලැජ්ජා භය නැතිකම කවුරු හරි කෙනෙක් ඉතාම නින්දිත වූ ක්‍රියාවන් ලෝකයේ ඉදිරියේ සිද්ධ කරනවා නම්, ඒ ගැන ලැජ්ජාවක් බයක් නැතිනම්, නැවත නැවත අකුසල් වල යෙදෙනකොට, පාප ක්‍රියාවල යෙදෙනකොට, පහත් ක්‍රියාවල යෙදෙනකොට අපි ඒක ප්‍රශංසා කරන්නේ. අපිට ඒක දිහා බලනකොට කවදාවත් මමත් එසේ වෙම්වා කියන හිතක් එන්නේ නැහැ. අර මෝහයට වගේ. මොකද හේතුව එයාට මේ ලැජ්ජාව තේරෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් නිර්වස්ත්‍රව සභාවකට ඇවිල්ලා ඉන්නකොට අපිට හිතෙන්නේ නැහනේ මමත් මෙහෙම වුණා නම් හොඳයි. ඇයි මෙයාට තේරෙන්නේ? එයාට තේරෙන්නේ නැතුව එයා හිටියොත් එහෙම අපිටත් ලැජ්ජාවක් ඇති වෙන වෙලාවයි. ඇයි මෙහෙම හැසිරෙන්නේ? ත්‍රියාකොතනේ මට ප්‍රශ්නයක් නැහැ කියලා ඒ සභාවේ ඉඳන් හිටියොත් අපිට ඇති වෙන්නේ නැහැ. අනේ මමත් මේ වගේ නිදහසක් ලැබුවා නම් එහෙම හිතෙන්නේ නැහැ අපිට. මෙයාට මේ ලැජ්ජාව නැහනේ, මේ බය නැහනේ. ඒක හරිම අපිට දැනෙන්නේ හරි අයහපත් එකේනා මහ දුකක ඉන්නවා. ඒ නිසා තමයි කුඩා දරුවා ඒ ලැජ්ජා බය නැතිකමට නිර්වස් වෙනවා. අපි ආව වස්ත්‍ර අන්දවල හුරු කරවන්නේ ඇයි? එතනින් මුදව ගන්නට, එතනින් ගලව ගන්නට. ඒක පීඩාකාරී අවස්ථාවක්. ඒ ගොඩක් දුරට මෝහයට කිට්ටුයි. ඒක වෙනසක් තියෙනවා. මෝහයේ තියෙන්නේ සත්‍ය නොදැනීම. අහිරික අනුත්ප්ප කියලා කියන්නේ දැන් පාප කර්මය ලැජ්ජා කටයුතුයි. ලැජ්ජා විය යුතු දේවල්. ඒවයි ලැජ්ජා විය යුතු නැති බව දැකීම මෝහය. හැබැයි ලැජ්ජා විය යුතු දේවල් බව දැක්කම අපේ හිතේ ඇති වෙන එකෙන් දුරස් ගතියක්. දුරස් වෙන බව, ඉවත් වෙන ගතියක්. ඒක තමයි හිරිය කියලා කියන්නේ. එසේ නොවි ඒකට సంతාණයට වැළඳ ගන්න ඉඩ දෙන බතිය තමයි අහිරිකේ කියලා කියන්නේ. ඒකට ඉඩ දෙනවා ඒකට. පාපයේ බිය යුත්තක් ලෙස දකින්න එක ප්‍රඥාව. නොදකින්න එක මෝහය. ඒක දකිනකොට ඒකේ බිය යුතු ලෙස ඒක ඉවත් කරන ගතියක්. ඒක නිකන් අර අපේ ජීවිතයේ ඇති වෙන යම් කිසි චරිත ලක්ෂණයක් බඳුයි. ඒ කියන්නේ පාපෙට බයයි එයා. ඒක දුරස් කරනවා. ඒක ඉවත් වෙනවා. නැතු ඒකට වැළඳ ගන්න දෙන ගතිය අහිරිකය. දුරු අනොත්ප්පය. දුරු කරන ඒක බියවන ගතිය ඔත්ප්පය. ඒ නිසා මේ අහිරික අනොත්ප්ප දෙන්න, හිරි ඔත්ප්ප දෙන්න මේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන්න. මෝහේ ප්‍රඥාව කියලා කියන්නේ තේරුම් ගැනීම, තේරුම් නොගැනීම කියන එක. මෝහේ අන්ධකාරයක්, ප්‍රඥාව අවබෝධයක්. හිරියොත්තප්ප කියලා කියන්නේ ප්‍රඥාව තියෙන කොට ඒ කෙනා ඒ පාපයන් කෙරෙන් ලැජ්ජාවටපත් වෙලා ඒකෙන් ඉවත් වෙනවා. එයා තුළ ඇති වෙනවා මේ ලැජ්ජා කටයුතුයි කියන එක්තරා හැඟීමක්. ඔත්තපිට පාපයට බියවන, බිය කියන්නේ අපි කියන ද්වේෂ බය නෙවෙයි, ඒකෙන් දුරස් වෙන ගතිය. ඉවත් වෙන ගතියක්, ඒකෙන් පැනලා යන ගතියක්. මේ හිරියොත්ප්ප දෙන්න තියෙනකොට ප්‍රඥාවෙන් කරන් තේරුම් ගැනීම, හිරියොත්ප්ප ඔත්ප්ප දෙන්න තමයි චරිත ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරන්නේ මේ කෙනා තුළ ලැජ්ජාය බය තියෙනවා කියලා. ඒ ගොඩක්ම ප්‍රශ්න අහිරික අනුත්ප්ප වලින්. මෝහයේ තියෙනකොට තේරෙන්නේ අහිරික අනුත්ප්ප තියෙනකොට තමයි බය නැතුව ඒ දේවල් වල යෙදෙන්න පටන් ගන්න, ලැජ්ජාවක් නැතුව යෙදෙන්න පටන් ගන්න. ඒ නිසා මේ හිරියොත්ප්ප අහිරික අනුත්ප්ප දෙන්න චරිත ලක්ෂණය පිළිබිඹු කරන්න. තර අහිරික අනුත්ප්ප දෙන්න තියෙනකොට අර මෝහය ඉන්න කෙනාට අපි කිව්වේ මහ පීඩාකාරීස අපිට දැනෙනවා කියලා. යාට ඒක නොතේරුණාට, හිරියොත් අහිරික අනුත්ප්ප තියෙන කෙනා එයාට ඒක නොතේරුණාට පිටින් බලනකොට තේරෙනවා අහෝ මේ පුද්ගලයා පුදුමාකාර පීඩාවක ඉන්නේ. මෙයාට කරුණු කාරණා තේරෙන්නේ නැති නිසා මෙයා ඉතාම පිළිකුල් සහගත දේවල්, බියවිය යුතු දේවල් සිදු කරමින්, ඒවා වැළඳ ගනිමින් ඒවවල වාසය කරන මේ පීඩාව. මේ විදිහට පින්වතුනි මේ දස ක්ලේශ ධර්මම సంతානේ කෙලෙසන ධර්ම, సంతානේ දවන තවන ධර්ම. අනාගතේ ඒ නිසා ඇතිවන දැවීම තැවීම අකුසලේ නිසා කතා කරන්න දෙයක්වත් නැහැ. අකුසල ක්ලේශ ධර්ම පින්වතුනි සම්පති ආයතින්ච මේ මොහොතේ දවනවා තවනවා, අනාගතේ අපේ సంతානේ දවනවා තවනවා අකුසල විපාක ලබා දීම වශයෙන්. ඒ වගේම සමහර දුර්වල උප්පත්ති ඇති කරවීම වශයෙන් තිරිසන් උප්පත්තියකට හැමපත් වුණා කියලා හිතන්නේ. මුළු භවයම ඒ පීඩාවෙන් වැහිලා ඉන්නේ. මුළු භවයම. කවදාවත් ඥානයක් අවදි කරගන්නට බෑ. අවබෝධයකට එන්න බෑ. සමාධියකට, ධ්‍යානයකට, සීලයකට පත්වන්නට බෑ. ඔය මහා බෝධිසත්වරු වගේ උත්තමයෝ සීල රැකලා තියෙනවා. තිරිසන්නාතව ඉතින් සසර ගොඩාක් පාරමී පුරපු උත්තමයෝනේ. අනිත් සත්වයන්ට එතනදි කරගන්න බෑ. නිරේ වගේ තැනකට බෝධිසත්වයටවත් බෑ කරගන්න. ඒ තරම් ඒකේ ඒ తත්වය මුළු භවයම වහලා තියෙන්නේ ඒ ප්‍රතිසන්දියෙන්. ඇයි මේ කෙලෙස් වලින් ඇතිවෙච්ච ප්‍රතිඵලෙ? කෙලෙස් මේ වෙලාවේ දවනව තවනව වගේම අනාගතේත් අපේ సంతානේ දවනව තවනව. ඊළඟට නෝ කෙලෙසන භව, කිලිටි කරන භව, සත්වයාගේ தත්ත්වය පහත් කරනවා පිංගතන. මිනිස්සෙක්ගේ තියෙන උසස් භව මනින් අපි කියන්නේ කිලිටි කිරීම එන්නේ අනවජ් සාවජ්‍ය භාවය නිසා. වැරදි නැත්තම් පිරිසුදුයි, වැරදි සහිතනම් සාවජ්‍යයි කිලිටි. ඒ කිලිටි වීම නිසාම වෙන දෙයක් තමයි தත්ත්වය පහත් වෙනවා, බාල වෙනවා. දැන් හොඳ වස්ත්‍රයක් ගත්තොත් ඒකේ කුණු ගෑවිලා තියෙනකොට වටිනාකම අඩු වෙනවා. මණිකක් වුණත් ඒකේ මඩ තැවිරලා තියෙනවනේ ඒකේ වටිනාකම, ඒක සුද්ධ කරගත්තේ නැත්නම් වටිනාකම අඩුයි. ඕනම ලස්සන බාඩනයක මල බැඳුනොත්, රත්තරන් වල මල බැඳුනොත් ඒකේ වටිනාකම අඩුයි. ඒ වගේ අපේ సంతානේ කෙලස් මල බැඳුනොත් ඒකේ වටිනාකම අඩු වෙනවා. සත්‍යකුගේ වටිනාකම මනින මිම්මක් තියෙනවා. මොකද්ද මේ මිම්ම? ඒ පුද්ගලයාට යමක් පූජා කළොත් ඒකෙන් ලැබෙන්නා වූ ප්‍රතිඵලය කෙතෙක්ද, එතරම් මේ පුද්ගලයා වටිනවා. දැන් අනර්ග භාවයේ තීරණය කරන්නේ මහග්ගංච කියලා කියනවනේ බුදුරජාණන් වහන්සේට. මහග්ග වෙන්නේ කොහොමද බුදුවරු? උන්වහන්සේට කුඩා නමුත් පූජාවක් සිද්ධ කරත් තාම විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා. එතන මහා අනර්ග භාවය. අපේ වටිනාකම මනින්නේ එහෙමයි. කල්පනා මට යමෙක් යමක් පූජා කරොත් ඒ පුද්ගලයාට කොතරම් ආනිසංස ලැබෙයිද, ඒ තරමට මම වටිනවා. ඒකේ ලැබෙන ආනිසංසය අඩු කරන දේවල් තමයි කෙලස් කියලා කියන්නේ. ඒකනේ දේශනා කරේ තින දෝසානි කෙත්තානි රාග දෝසා අයං පජා තස්මාහි වීත රාගේසු දින්නම් හෝති මහඵලං. තින දෝසානි කෙත්තානි, කුඹුරක තියෙන දෝෂයේ තමයි වල්පැල. ඇයි වල්පැල තියෙනකොට කුඹුරට වී ඉහුවත් වී පැල කරත් කුඹුරේ තියෙන සාරය වී වලට අමතරව වල්පැල ටිකත් උරා ගන්නකොට හොඳට වී ටික සරුසාරව හැදෙන්නේ නැහැ. ඒ වගේම බාදයි සම්බාදයි වල්පැල නිතර තියෙනකොට රෝගෙින්නට පුළුවන්. විශේෂයෙන් පොහොරවල සාරය වල්පැල උරා ගන්නවා. ඒ නිසා වල්පැල ටික ගලවන්නට ඕනේ. එතකොට තමයි කෙත සරුසාරවන්නේ. වල්පැල තියෙනකොට ඒ කෙතට දාන බීජ වලින් සම්පූර්ණ අස්වනු ලැබෙන්නේ. තින දෝසානි කෙත්තානි රාග දෝසා අයම් පජා. එහෙනම් මේ ප්‍රජාවේ තියෙන දෝෂේ තමයි රාගය. තව සූත්‍රයක් නෝනේ, දෝෂ දෝසා අයම් පජා, මෝහ දෝසා අයම් පජා, තණ්හා දෝසා අයම් පජා. රාග දෝෂ මෝහ තෘෂ්ණා ඔක්කොම කෙලස්. යම් ක්ලේශ වේනම් సంతානේ තුල, මේ තමයි සත්වයා තුල තියෙන දෝෂ. කුඹුරේ තියෙන වල් පැල වගේ. කොහොමද උපමාව? සත්වයේ කුඹුරක් ලෙස සලකන් කෙතක් ලෙස. ඒ කුඹුරට දාන වී ඇට වගේ, බීජ වගේ තමයි ඒ පුද්ගලයාට දෙන්නා වූ දාණය පරිත්‍යාගය. ඒ වී වලින් ලැබෙන අස්වැන්න බඳු තමයි ඒ දාණේ දීම නිසායි මිනිසයාට දායකයාට ප්‍රතිග්‍රාහකයාට දාන දීම නිසා දායකයාට ලැබෙන්නා වූ ආනිසංසය. කුඹුරේ වල් පැල තියෙනකොට දාපු පැල කරපු බීජවලට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ වගේ රාගේ නැමැති දෝෂයේ තියෙන సంతාණයට දීපු දාණයෙන් අග්‍රම ඵලය ලැබෙන්නේ නැහැ. හැබැයි වල් පැල රහිත කුඹුරකට දැම්මා වූ බීජ හොඳ අස්වනු, පරිපූර්ණ අස්වනු දෙනවා වගේ රාගේ නැති సంతාණයට දීපු දාණයෙන් ලැබෙන්නා වූ ප්‍රතිඵලය පරිපූර්ණ ඉහළ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා තමයි කිව්වේ තස්මාහි වීත රාගේසු දින්නම් හෝති මහඵලං. ලස්සන සූත්‍රය. උපමාව කෙටියෙන් දක්වන්නේ තින දෝසානි කෙත්තානි, කුඹුරේ දොස් වල්පැල. තින දෝසානි කෙත්තානි, තෘණ දොස් තියෙන කෙත්. රාග දෝසා අයම් පජා, මේ ප්‍රජාව රාග නැමති දෝෂේ තියෙන අය. දැන් ඒක සංසන්දනය කරගන්නට. තස්මාහි වීත රාගේසු, ඒ කියන්නේ තෘණ දෝෂ තියෙන කෙතෙහි දාපු බීජයට සරු පරිපූර්ණස්වෙන නොලබෙන්නාසේ රාග දෝෂේ තියෙන ප්‍රජාවට දීපු දාණය පරිපූර්ණස්වෙනු ගෙන දෙන්නේ. තස්මාහි වීත රාගේසු දින්නම් හෝති මහප්පල. විශේෂයෙන් රාග දෝෂ මෝහයන් දුරු නොකලපු, උපාදානයන් සම්පූර්ණයෙන් දුරු නොකලපු, ශාසනයන්ට දෙන්නා වූ, ශාස්ත්‍රවලට දෙන්නා වූ දානේ මහත්ඵල වෙන්නේ නැහැ කියන එක අදහස් කරදෙ. ඒක දේශනා කරනවා නේද? චූලසීයනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදේව පටමෝ සමනෝ, ඉදේව ဒුතියෝ සමනෝ, ඉදේව තතියෝ සමනෝ, ඉදේව චතුත්තෝ සමනෝ. මහණෙනි, මේ ශාසනයමයි පළවෙනි ශ්‍රමණය වෙන සෝවාන් පුද්ගලයා ඉන්නේ, දෙවෙනි වෙන සක්‍රදාගාමි, තුන්වෙනි වෙන අනාගාමි, හතරවෙනි රහතන් වහන්සේ ඉන්නේ. ඇයි ඒ? ඒකට හේතුව සූත්‍රයේ හැටියට සබ්බ උපාදාන පරිඥාව තියෙන්නේ මේ ශාසනය විතරයි. සියලු උපාදානයන් අවබෝධ කරගෙන දුරු කිරීම තියෙන්නේ මේ ශාසනය විතරයි. උපාදාන දුරු කිරීම ගැන බොහෝ ශාසනවල කතා කරනවා, කෙලෙස් දුරු කිරීම ගැන. කාම උපාදානය දුරු කරන්නට, එ නැත්තං ඒවා අතහරින පිරිස ඉන්නවා. පරිපූර්ණව නෙවෙයි, නමුත් ඒකෙන් බැහැර වෙලා ඉන්න පිරිස ඉන්නවා. දිට්ඨි උපාදානයෙන් බැහැර වෙච්ච, ඒ කියන්නේ පිම් පව් නෑදි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙච්ච අය ඉන්නවා. සමහරු කාම උපාදානයෙන් බැහැරුණා, දිට්ඨි උපාදානයෙන් බැහැරලා නෑ. මරු මේ දෙකෙම බැහැර වෙනවා. හැබැයි සියලුම ශ්‍රමණය වගේ කාම උපාදානයෙන් බැහැර වෙනවා. ඒක වර්ණනා කරන්නේ ශ්‍රමණත්වේ. සමහරු කාම උපාදානයෙන් දිට්ඨි උපාදානයෙන් බලවත්, ඒ කියන්නේ ඒක දසවත්තක මිත්‍යා දෘෂ්ටි ආදී. සීලම්බත උපාදානය, මොකද ඒ වැරදි දෘෂ්ටි වලින් මෙයිදලා පරලොවක් විශ්වාස කරන අය වෙනවා. ප්‍රතිපදා වන සීලබ්බත පරාමාසේ වැරදි ප්‍රතිපදා, ගෝවෘත්‍ර වෘත අජ වෘත සීලේම තමයි විසුද්ධි. මේ අදිසි වැරදි ප්‍රතිපදාවල පිළිපදිනවා. ඒක සීලබ්බත පරාමාස. සමහරු එතන අහු වෙනවා, සමහරු එතනිනුත් මිදෙනවා. මේක නෙවෙයි වැරදි ක්‍රමේ, මේ ක්‍රමේ කියලා. හැබැයි අත්තවාද උපාධානයෙන් මිදෙන්නට අන්න අයට බැරි වෙනවා. ධ්‍යාන ලබලා කාමුපාදානෙන්, දිට්ඨුපාදානෙන්, සීලබ්බතුපාදානෙන් වැළකිලා සීලයක පිහිටලා සමාධියක් දිනු කරගෙන ධ්‍යාන අභිඥා පොදවපු සත්වයෝ පවා අත්තවාද උපාදානෙන් ගැලවෙන්නේ නැහැ. මම කියන හැඟීම, මම බ්‍රහ්ම ලෝකේ යනවා කියන හැඟීම, මගේ ධ්‍යානය කියන හැඟීම, ධ්‍යානයේ ලබන අවස්ථාවේ නැති වුණාට ඒකෙන් මිදෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් ගලවන්නට බෑ. ඒක තියෙන්නේ මේ ශාසනය විතරයි. එනිසා මේ සතර උපාදාන කතාවෙන් කියවෙනවා, ඒක ලස්සන දේශනවා. කාම උපාදානය අතහරිනවා ඉස්සල්ලාම, කාම උපාදානය සහිතයි ගිහි ගෙදර වාසය කරනකොට. ශ්‍රමණත්වයට කාම උපාදානය අතහරිනවා, නමුත් ඉතිරි උපාදානවල හිර වෙනවා. සමහරු කාම උපාදානයයි දිට්ඨි උපාදානයයි දෙකම අතහරිනවා, හැබැයි ප්‍රතිපදාවේ හිර වෙනවා. ඒ අත්වාදය ගැන අහන්න දෙයක්වත් නැහැ. සමහරු කාම උපාදානයයි දිට්ඨි උපාදානයයි අත්වාද උපාදානය තුනම අතහරිනවා. සමුච්ඡේද ප්‍රහාණය නෙමෙයි ඒක අතහරිනවා. හැබැයි එතකොට ඒ කට්ටිය කොමද කෙබදු අයද? නිවැරදි මාර්ගයේ පිළිපන්න. ඒ කියන්නේ නිවැරදි කියන්නේ සමාධියේ දියුණු කරන, සීලයක් වඩන, ධ්‍යානවලට පත් වෙච්ච උසස් ශාස්ත්‍රවරු, ශ්‍රාවකයෝ. හැබැයි ඔවුන් අත්තවාද උපාදානෙන් ගැලවෙන්නේ, ඒක ගැලවෙන්නේ මේ ශාසනය විතරයි. ඒ නිසා ඒ අත්තවාද උපාදානයෙන් සම්පූර්ණයෙන් ගැලවුණා කියන්නේ සීල උපාදානයන් දුර. උපාදානයන්ගේ හේතුව තෘෂ්ණාව. උපාදානයේ ගලවන්න තෘෂ්ණාව ගලවන්නට ඕනේ. ඒකට මෝහය ගලවන්නට ඕනේ. ඒ නිසා මේ ශාසනයේ විතරයි රාග දෝෂ මෝහ තෘෂ්ණා දෝෂයන්ගෙන් මිදිච්ච ශ්‍රමණය අපිට හම්බවන්නේ. ඔයක තරමක් හෝ එකින් මිදිච්ච ශ්‍රමණය හම්බ වෙන්නේ, ශ්‍රමණය හතර දෙනාම හම්බ වෙන අපේ ශාසනය විතරයි. එනිසා එසේ තෘණ ඒ දෝෂයන්ගෙන්, රාග දෝෂ මෝහ දෝෂයන්ගෙන් මිදිච්ච උත්තමයාට දෙන්නා වූ දාණය මහත්ඵලයි, මහා නිසංසයි. යම් කෙනෙකුගේ సంతානයේ තුල අර කියපු කෙලේශ ධර්මයන්, ක්ලේශ ධර්මයන් තියෙනවා නම් ඒ సంతානේ සර්ව පාරිශුද්ධ නැහැ. ඒ නිසා දෙන්නා වූ දාණය ප්‍රතිඵලය අඩු වෙනවා. ඒකෙන් කියන්නේ කෙලෙස් සහිතව දෙන්න එපා කියන එක නෙමෙයි, දාණය තේරුම් ගන්න මේ සිද්ධිය. එහෙනම් සත්‍යයේ වටිනාකම අඩු කරන ධර්ම තමයි කෙලස් ධර්ම. අපි කියන ඩිග්‍රේඩ් කරනවා කියලා. වටිනාකම අඩු වෙනවා. සරලව තේරුම් ගන්න. යම් කෙනෙක් හොඳට කෙලස් රහිතව හොඳට සීලයක් රැකගෙන හිටියා. ඕන දැන් කෙලස් ඇති වුණා. රාගය වැඩි වුණා, ద్వේෂය වැඩි වුණා, මෝහය වුණා. අන්න තමන්ගේ தත්ත්වේ බාලුණා කියලා මතකද? තමන්ගේ தත්ත්වේ බාලේ කරගන්න හොඳ නැහැ. කෙලස් ඇති කරගන්න කියන්නේ தත්ත්වේ බාලේ කරගන්න. මොනම ප්‍රශ්නයක්වත් தත්ත්වේ බාල නොකරගෙන ඉන්න. කෙලස් ඇති නොවන පරිද්දෙන් කටයුතු කරන්න. කෙලස් ඇති නොවන පරිද්දෙන්. ඒ නිසා ඒ ක්ලේශයන්ගේ තව කරුණක් කිව්වොත් ක්ලේශයන්ගේ තියෙන தත්ත්වේ බාල කිරීම කෙසේද කියනවා නම් කෙලෙස් සහිත වීම ගැන කවර කතාද? ක්ලේශයන් නිසා අකුසලයන් නිසා సంతානයේ තුල ඉතිරි කරපු තැම්පත් කරපු සාමර්ථ්‍යයක් තියෙනවා. ඒකට කියනවා ක්ලේශ වාසනාව කියලා. ක්ලේශ වාසනාව. වාසනාව කියලා කියන්නේ බොහෝකල් సంతානෙහි වාසය කරවපු දේ. වාසය කරන ලද වාසය කරවපු දේ. වාසනා අපේ సంతානෙ තුළ නැවත කෙලෙස් ඇති වෙනකොට సంతානෙහි ඒ ක්ලේශයන්ගේ යම් හුරුවක් සාමර්ථ්‍යයක් ශක්තියක් సంతානෙ තුළ ගැබ්බෙලා ඒක ක්ලේශ වාසනාව කියලා. ඒ ක්ලේශ වාසනාව සහිතයි රහතුනි පසේ බුදුවරුනි. ඒක දුරු කරන්නේ බුදුරයන් වහන්සේ විතරයි. අපි අහලා තිනවා දක්ඛිනා විභංග සූත්‍රයේදී බුදුවරයෙක්ට දෙන දාණය පසේ බුදුවරයට දෙන දාණයට රයිසස්. නැත්තම් පසේ බුදුවරයට දෙන දාණය බුදුවරයෙකුට දෙන දාණයට වඩා පහත්. ඊට වඩා පහත් රහතන් වහන්සේට දෙන දාණය. හැබැයි බුදු පසේ බුදු රහතන් වහන්සේලා තුන් නමම සියලු කෙලෙස් නසලා. ඇයි මේ වෙනස්කමට ප්‍රධානම හේතුව? රහතන් වහන්සේගේ సంతානේ පසේ බුදුරයන් වහන්සේගේ సంతානේ වාසනා ගුණේ ඉතිරි. බුදුවරුන්ගේ సంతානේ ගුණේ නැහැ. එහෙනම් රහතුන්ගේ సంతානේත් යම් මට්ටමක කිලිටි භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කියනවා බුදුන්ගේ సంతානේ ਸਰව පාරිශුද්ධයි. වාසනා ගුණ නොකිය කියවෙන්නේ මොකක්ද? රහතුන්ගේ సంతානීට සාපේක්ෂව කිලිටි. ඒක ප්‍රතිසන්දියක් ඇති කරවන අපිට තියෙන කෙලෙස් කිලිටි භාවය නෙවෙයි. ඒ නිසා පින්වතුනි ධර්මයේ සමහර තැන්වල මේ වාසනාව ක්ලේශයක් ලෙස හඳුන්වලා තියෙනවා. ක්ලේශයක් ලෙස. වාසනාදී සබ්බ කිලේස. වාසනාව ආදී කොට ඇති සියලු කෙලෙස් දුරු කරපු නිසා. ඒක ප්‍රතිසන්දියට හේතු වෙන එකක් නෙවෙයි. නමුත් අපේ సంతානය ඩවුන්ග්‍රේඩ් කරලා ඩිග්‍රේඩ් කිරීමක් එතන සිද්ධ වෙනවා. මේ කතා කරන්නේ කෙලෙස් වලින් ඉතිරි වෙච්ච වාසනාව නැත්තම් සාමර්ථ්‍යය ගැන. ඒ සාමර්ථ්‍යය පවා දානේ මහත්ඵල භාවයට බලපානවා නම් රහතන් වහන්සේ කෙනෙකුට දෙන දාණය බුදුවරුන්ට දෙන දාණයට අල්පඵල වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි වාසනා ගුණයේ තිබීම. බුදුන්ගේ సంతානේ වාසනා ගුණේ නැති නිසා ඒ సంతානේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සියල්ලම රහතුන්ගේ පංචවිධ ගුණයන්ට වඩා ඉහළයි. ක්ලේශයන් දුරු කරාට පස්සේ ඉතිරි වෙලා තියෙන වාසනා ගුණයත් සත්වයාගේ පහත් භාවයට හේතු වෙනවා. කෙලෙස් අප්‍රහීන සත්වයා ගැන කවර කතාද? ක්ලේශයේ ඇති වෙලා තියෙන මොහොත ගැන කවර කතාද? කෙලෙසයකින් කටයුතු කරනකොට ප්‍රාණඝාතාදී අකුසල් කරනකොට ඒ සත්වයාගේ තත්වය ගැන කවර කතාද? ඒ නිසා මේ කෙලෙස් යනු අපේ సంతානය පල්හැට ඇද දමන කෙලෙසන ධර්ම ටික. එනම් මේ කෙලෙස් ටික දුරු කරන්නට ඕනේ. මේ කෙලෙස් දුරු කරන්නට වෙන ක්‍රමයක් නැහැ. ත්‍රිශික්ෂාව පුරුදු කරන්නට ඕනේ. ත්‍රිශික්ෂාව, අදිශීලය, අදිචිත්තය, අදිප්‍රඥාව. මොකද්ද මේ? අදි කියන එකේ අදහස් කරන්නේ, ඒ කියන්නේ නිර්වචන තියනවා. කෙටියෙන් මෙහෙම තේරුම් ගන්න. අංගුත්තර නිකායේ ටීකාදීහි තියෙන විවරණය අනුව යමෙක් නිවන් පතාගෙන නිවන ඉලක්ක කරගෙන යම් සීලයක් රකී නම් ඒක අදි සීලයක්. යම් සමාධියක් දිනු කරයි නම්, බුදු ගුණ වඩයි නම්, මෛත්‍රී වඩයි නම් මේක අදි සමාධියක්. විපස්සනා වඩයි නම් මේ සියල්ල අදි ප්‍රඥාවක්. ඒ වගේ මතක තියාගෙන මේකේ සංග්‍රහ වෙනවා නිවන් ලබන්නට බලාපොරොත්තුෙන් ධර්මයේ ඉගෙනීම, තිසරණ සමාදානය, බණ ඇසීම, මේ සියල්ල මේකට සංග්‍රහ කරන්නට පුළුවන්. නිර්වාණය කෙරෙහි අපේක්ෂාව තියාගෙන සසරෙන් එතර වන්නේ මී කියන අදහසින් මේ කටයුතු සිද්ධ කරනකොට අදී ශික්ෂාවන් පූර්ණේ වෙනවා පිංගතුනි. ඒ අදී ශික්ෂාවට පත්වීම කියන එක විශේෂයි. ඒ අදි ශික්ෂාවට පත් වෙන්නේ අපි මුලින්ම තිසරණේ සමාදන් වෙනකොට. තිසරණේ සමාදන් වෙලා බුදුන් දහම් සංඝුන් සරණ ගිහිල්ලා බුදුන් විසින් දේශනා කරපු නිර්වාණය ගැන අපේක්ෂාව ඇති වෙලා මමත් නිවන් දකින්න ඕනේ, මේ සංඝ පරපුර එක්ක යන්නට ඕනේ, බුදුන්ගේ අවවාදේ පිළිපදින්න ඕනේ කියන පරිවර්තනය වෙනවනේ. තිසරණ සමාදානය කියන්නේ එහෙම එකක්. බුදුන් මගේ පිහිටයි, බුදුන් දේශනා කරපු නිවන තමයි මට පිහිට. ඒකට මාර්ගෝපදේශකත්වය දෙනවා සංඝයා ආදර්ශය. මේ ත්‍රිවිධ රත්නය මට පිහිටයි, මම මේ මට සතරින් එතරව නිවනින්පත් වෙන්නට, නිවනටපත් වෙන්නට කියන මේ අපේක්ෂාව දර්ශනයේ ඇති වෙනවා. මේකට කියනවා තිසරණ සමාදානය කියලා. මේ තිසරණ සමාදානය කියලා කියන්නේ සසර ලොකු පරිවර්තනයක් සිදු වෙන තැනක්. ඒක භවයෙන් භවයට වෙනස් වෙන්න පුළුවන්. මරණයේදී ඒක අවහර වෙනවා මාර්ගඵල ලැබලා නැත්තම්. නමුත් මේ තිසරණ සමාදන් වීම යනු අදි ශික්ෂාවට ප්‍රවේශ වීම. අදි ශික්ෂාවට ප්‍රවේශ වුණාම මේ සත්වයා වෙනම මට්ටමකට යනවා. කොහොමද දක්වලා තියෙන්නේ ධර්මයේ? අන්‍ය නිකායක එහෙම නැත්තම් වෙනත් දර්ශනයක, අබෞද්ධ දර්ශනයක යමෙක් ධ්‍යාන අභිඥා උපදවනවා බාහිර සමයක. සමය කියලා කියන්නේ දර්ශනයක්, නිකායක්, ආගමක ධ්‍යාන අභිඥා උපදවන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ගිහි කෙනෙක් තිසරණය සමාදන් වෙලා මේ ප්‍රතිපදාවට ඇතුල් වෙනවා. සීලේ අඩුපාඩුකම් තියෙනවා. දැන් ප්‍රතිපදාව සීලේ හිමින් හිමින් යා ඒ ප්‍රතිපදාව ආවට පස්සේ සීලේ රකින්න උත්සාහවත් වෙනවනේ. ඒ කියන්නේ බුදුන් දහම් සංඝන් සරණ යනවා කියලා කියන්නේ. ඒ ගිහි කෙනාට යම් දානයක් දෙනවා. බාහිර සමයක ඉන්න, බාහිර සමය කියලා කියන්නේ බාහිර ශාසනයක ඉන්න ධ්‍යාන අභිඥාලාභී තාපසයාට දානයක් දෙනවා. මතක තියාගන්න, තිසරණ සහිත ගිහියාට දෙන දානය මහත්ඵලයි. ඒකට හේතුව මේ දර්ශනයෙන් ඇති කරපු වෙනස. නිවන ඉලක්ක කරගත්ත ගමන් පිංගත, මේ සසර කියන එකක් ගත්තම නිවන යනු මෙතන තියෙන අවසානම කතාවනි. මෙතනින් එහාට දෙයක් නැහැ. නිර්වාණය තමයි මේකේ නිෂ්ඨාව. ඉතින් නිට්ඨා කියලා කියන්නේ මේ නිෂ්ඨාවට පත් වුණාට පස්සේ මේ සසර කරපු කිසි දෙයකට අදාළ නැහැ. අදාළ නැහැ කියන්නේ එතනින් අවසානයි කතාව. කොහොමත් අතීතයේ වෙච්ච දේවල් ඉවරයිනේ. කර්ම ශක්තිය ඉතිරි වෙලා තියෙනවා. ඒකේ විපාක ලැබෙනවා. නමුත් ඒකෙන් අපිට මොනවත් මේ කතා කරන්න යම් වටිනාකමක් තියෙන නැතුව නෙවෙයි. නමුත් ඒකේ දැන් තියෙන මේ මොහොතේ කතාවනේ අපිට අවශ්‍ය වෙන්නේ. සහ අපිට ඉදිරියට කරන්න තියෙන දේ අපිට වැදගත් වෙනවා. සංසාරේ අපි හිතමු මීට කල්ප 20කට කලින් මම චක්‍රවර්ති රජ කෙනෙක් අපි හිතමු දිවසින් දැක්ක කියලා අභිඥාවේ. ඉතින් මොකක්වත් ඒක දැන් ඉතිරි වෙන්නේ නැහැ නේ Tamanට කියලා. ඒ ලෙගසි එකවත් නැහැ නේ දැන්. දැන් කියනවා අහවල් රාජ්‍ය නායකයා අපි කාලයක් තිස්සේ අව සමරනවා. නමුත් දැන් කල්ප ගණන් ගියාට පස්සේ මොකක්වත් තොරතුරක්වත් නැහැනේ. කල්ප ගණන් ඉතින් බුදුවරු විතරක් අපි සමරනවා. ඒත් 820 බුදුවරු, ඒත් අපේ බුදුරයන් වහන්සේට තරංගරුත්වයේ ලොකුවට මේවා කරන්නේ නැහැ. පුද පූජා පවත්වන්නේ. ඒකත් හිමින් හිමින් අඩු වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ පාරමී ශේස්ත්‍රයේ හිටපු බුදුරුන් විතරයි සලකන්නේ. ඉතින් එහාට බුදුර අපි දන්නෙත් නැහැ. පොදුවේ වන්දනා කරාට අපි නම් දන්නෙත් නැහැ, ගෝත්‍ර දන්නෙත් නැහැ, වයස දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ අපි. ඒවා අහෝ ඒවා ඒවා අපේ හිතෙන් මැකි සංසාරයෙන් කියන්නේ සත්‍යයකින් මැකිලා යනවා. නිවනටපත් උනා කියලා කියන්නේ ඒක තමයි මේකේ අවසානය. මේ තිසරණය සමාදන් වෙලා අධිශික්ෂාවට ප්‍රවේශ වීම යනු මේ අවසානයේ කිට්ටු කරපු කෙනෙක්, මේ අවසාන කතාවේ ඉන්න කෙනෙක්. එළියට යන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියකට වැටිලා ආපහු රවුම ගහන්න පුළුවන් වෙන පැත්තකට පිටසක්වලට යන්න පුළුවන්. තාම ඒකේ නියත වෙනකන් ඒ භය තියනවා, ඩේන්ජර් එක තියනවා. අදින දින තමයි කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයාගෙන් බොහොම පරිස්සම් වෙන්න කියලා කියන්නේ. නමුත් මේ ළඟටම ආපු කෙනෙක් දැන් මේ මහා සංසාරයේ ගත්තම 31 තලය අනන්ත සක්වල අතර මේ නිවනට, ඒක භෞතිකව තියෙන දෙයක් කියලා හිතන්න එපා. නමුත් නිවනට කිට් වෙලා මේ තිසරණයක් සමාදන් වෙලා ප්‍රතිපත්ති පූර්ණේ කරමින් මේ ළඟට ළඟටම ඇවිල්ලා මේ සසර ඉන්න විශේෂම පිරිසක්. ඒ නිසා අර බාහිර සාසනවල, මොකද අපි හැමෝම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැමතැනම රවුම් ගහනවනේ, ඒ සාසනවල සමාධිය උපදවාගෙන අභිඤ්ඤා උපදවාගෙන සිටියත් මේ නිර්වාණේ නැමැති පරම නිෂ්ඨාවට කිට්ටු වෙලා ඉන්න තිසරණ සමාදන් වූ ශ්‍රාවකයා ගේ වටිනාකම අර ධ්‍යානලාභී තවුසට වඩා වැඩි. ඒ නිසා තමයි මේ තිසරණ සමාදන් වෙච්ච පුද්ගලයාට දෙන දාණය මහත්ඵල මහානිසංසවත්. එහෙමනම් අපි මේ කෙලෙස් දුරු කරන්නට නිවන හිතේ දරාගෙන නිවන අපේක්ෂාව කරගෙන මේ ශාසනයට අදාළ ප්‍රතිපත්ති ටික පුරන්න, බණ අහන එක, ධර්මයේ ඉගෙන ගන්න එක, බණ ප්‍රචාරය කරන එක, සීලාදී ගුණ පූර්ණය කරන එක, සමාධි වඩන එක, විදර්ශනා වඩන එක, තවත් ඒ ත්‍රිවිධ ශික්ෂාවට උපකාර වශයෙන් නිවන් පතාගෙන දන් දෙන එක, වත් පිළිවෙත් කරන එක, මේ සියල්ල සිද්ධ කරන්න මේකෙන් තමයි දවසක කෙලෙස් ටික නැසෙන්නේ. ඒ නිවන ඉලක්ක කරගෙන නිවනට යොමු කරගෙන පුරණ ප්‍රතිපදාවලින් තමයි කෙලෙස් සමූල ඝාතනය කරන්න පුළුවන්. අනිත් සියලු ප්‍රතිපදාවලින් කෙලෙස් යටපත් කිරීම විතරයි කරන්න පුළුවන්. කෙලෙස් යටපත් කරන්නට පුළුවන් අකුසල්. නමුත් ඒක නැවත මතුවෙලා ධ්‍යානලාභී තාපසයා භවාන්තරයේදී සසරදී සල්ලාලෙක් වෙන්නට පුළුවන්. කාම භෝගියෙක් වෙන්න පුළුවන්. මිනිමරුවෙක් වෙන්න, හොරකම හොරෙක් වෙන්නට පුළුවන්. කෙලෙස්වල හැටි. නමුත් මේ අධිශික්ෂාව පූර්ණය කරලා දවසක ඒකේ මස්තක ප්‍රාප්තියට පත් වුණොත් එදාට මේ ක්ලේශයන් නැවත නූපදන පරිදි සම්පූර්ණයෙන් සමූල ඝාතනය කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ලැබිලා තියෙන ඉතාම වටිනා අවස්ථාවක්. ඊළඟ භවයේ සමහර විට මනුස්ස ලෝකෙත් අපි වැරදි දෘෂ්ටියක් තියෙන තැනක ඉන්නට පුළුවන්. දිව්‍ය ලෝකයක කාමයට නතු වෙලා, කාමයට ගිජු වෙලා ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නට පුළුවන්. විය හැකි. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයේහි ලැබිච්ච අවස්ථාවක් තියෙනවා. එතකොට මේක පුරණ එක තේරුමක් නැද්ද? නෑ. ඒ වගේ අවස්ථා දෙකකට පත් වුණත් මේ ලැබිච්ච අවස්ථාවේ පාරමී පූර්ණය කරලා තියෙනවා නම්, ගුණධර්ම පූර්ණය කරලා තියෙනවා නම්, ඊළඟ භවය මේ ඊට පස්සේ මේ බුද්ධ ශාසනය ප්‍රයෝජනයක් ගන්න බැරි වුණත් අපිට මේ පුරණ ගුණය අනාගත ශාසනයකට උපකාර වෙනවා. මං කිය ඉතාම වර්ස් කේස් සිනාරියෝ. මේ බුද්ධ ශාසනය අවසන් වෙන්නට කලින් මේ ලැබිච්ච අවස්ථ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න. මගදාගත බොහෝ දුරට ඊළඟ භවයේ සුදුසු තැන්වල ඉපදිලා ඵල ප්‍රයෝජන ගන්නට පුළුවන්. මේ බුද්ධ ශාසනය අවසන් වෙන්නට කලින් මේකෙන් අධිශික්ෂාව පුළුවන් තරම් පුහුණු කරගන්න. පුළුවන් තරම් පුහුණු කරගන්න. ඒක යන්න පුළුවන් කෙලවරටම යන්න. පුළුවන් කෙලෙස් දුරු කරලා මාර්ගඵලය අධිගමනය කරන්න. එහෙම නැත්නම් ඒ පුරණ ගුණය දවසක මෛත්‍රිය ආදී අනාගත බුද්ධ ශාසනයකදී ಗುಣධර්ම පූර්ණය කරලා සම්පූර්ණයෙන් කෙලෙස් නැසීමට උපනිශ්‍රය ශක්තිය ආසේවන ශක්තිය තමන්ගේ సంతානය තුල එකතු කරගන්න. ඒක තුලින් තමයි මේ කෙලෙස් නැසන්නට පුළුවන්. ප්‍රධානම දේ නිවන ඉලක්ක කරගෙන නිවන පතාගෙන මේ සියලු සීල සමාධි ප්‍රඥාවන්ගෙන් ආශ්‍රවක්ෂය කරන්නට ලැබේවා කියන හිතෙන් මේ සියලු ගුණධර්ම පූර්ණය කරන ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. නිකලෙස් භාවයට පත්වන්නට සංසිඳුණු సంతාන ඇතිවන්නට ඇති අයවන්නට පිරිසුදු సంతාන ඇතිවන්නට ඇති කරගන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ ප්‍රියාණී ධර්මවර්ධන මැතිණියගේ ආරාධනාවෙන්. ඉතින් බලාපොරොත්තු ලෙස මිය පරලොව ගිය HD ධර්මවර්ධන පියතුමාටත්, SC ධර්මවර්ධන මෑණියන්ටත්, රංජන් ධර්මවර්ධන වැඩිමහල් සහෝදරයාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ තුදෙනා තිදෙනා ඉන්නා වූ තැන්වල සිට තමන්ගේ දියණිය නැගණිය විසින් සිද්ධ කළා වූ පින් අනුමෝදන් වීමෙන් දුකට පත්වේ තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයට පත්වේ තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සුවසේ පාරමී සපුරා, කල්යාණ මිත්‍රාශ්‍රයෙහි පිහිටා, සම්මා දිට්ඨියෙහි පිහිටා, නිවනින්ම සනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම එමෙතනියගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව වාසය කර නෑදෑ ගුරු හිත මිත්‍රාදී සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ පිණිස මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු IIT ආයතනයේ ගිහි පැවිදි සෑම දෙනාටම ආශිර්වාද කරලා තියෙනවා. ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ පිණිස හේතු වේවා. අවසාන වශයෙන් ආරාධනාව සිද්ධ කරන්ට ඉදුණු ප්‍රියානි ධර්මවර්ධන මැතිණියට බොහෝ දිනාට ධර්මශ්‍රවණයට අවකාශ ලබා දෙන්නා වූ මේ කුසලයෙන් තමන්ගේ ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන සංසාර ගමනේහි කල්යාණ මිත්‍රයාශ්‍රය ලබා සම්මා දිට්ඨියෙහිම පිහිටා සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නටම උපකාර වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අවසාන වශයෙන් ධර්මශ්‍රවණය කළ හැම සියලු දෙනාගේම නමින් මිය පරලොවගේ ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයට පත් වූ සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසීම ලබත්වා, ආත්මාරක්ෂක ලෝකපාලක වූ සම්යා දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය, මෙම සෙනසුනට අධිගෘහිත දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණයේ සිදු කරා වූද, ප්‍රචාරණය කිරීම, පටිගත කිරීම කළා වූද, ආරාධනා සිද්ධ කළා බුද හැම සියලු දෙනාටම ආශිර්වාද සිද්ධ කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෙවෙන හුස්මරැල්ල, හෙළෙන හුස්මරැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. උපපීලක උපඝාතක කර්මයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් පූර්ණය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සහ සම්මාදිට්ඨිය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්කන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ